මට ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රීගරු මහාචාර්ය අශෝක් මාලසිංහ මහතා විසින් 2014 නොවැම්බර් 18 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. දෙවෙනි යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා විසින් 2014 නොවැම්බර් මාස 20 වෙනි දින පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා, සභානායකතුමා,
ගරු කතානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා තේ පරිශන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරතු.
ගරු කාන්තා ළමා කටයුතු අමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, 2016 වර්ෂයේ සඳහා පරිවාසා ළමාආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වාර්ෂික කාර්ය සාධක වාර්තාවන් ඉදිරිපත් කරමි. එම වාර්තාව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 1985 අංක 46 දරන හා 1987 අංක 26 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වගන්තියේ 3 වෙනි උපවගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු ඒකී පනත් යටතේ 22 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලද 2017 නොවැම්බර් 9 දින ඇති 21/44/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග හා 1985 අංක 46 දරන හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1989 අංක 1 දරන ආනයන ආපනයන පාලන පනතේ 4 වගන්තිය 3 වෙනි උපවගන්තිය 14 වගන්තිය සමග කියවිය යුතු ඒකී පනතේ 27 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 9 වෙනි දින ඇති අංක 20/44/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. මෙන්න මේක දෙකක්.
පෙසම් පිළිගැන්වීම ගරු WDG සෙනෙවරත්න අමාත්‍යතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා පෙසම් පහයි.
ගරු කතානායකතුමනි, වත්තල හැඳර පල්දිය වත්ත තුන්වන පටුමක අංක 26 11 ස්ථානයේ පදිංචි KGR ඩයස් මහතාගෙන් ලැබුණු පෙත්සම් තුනක්ද, වත්තල හැඳර පල්දිය වත්ත තුන්වන පටුමක අංක 26 11 ස්ථානයේ පීටි අලකට සංවර්ධන සමිතියේ සභාපති RDC ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වත්තල හැඳර පල්දිය වත්ත අංක 203 එකදර ස්ථානයේ පදිංචි එස් බාලසුබ්‍රමණියම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්න.
ගරු සුදිස් සංජය පෙරරමැතිතුමා පෙත්සම් හතරයි.
ගරු කතානායකතුමනි, කිතුවගල කලුකෝතන යන ඩිපිනේ පදිංචි AMRS පෙරේරා මහත්මියගේ ලැබුණු පෙත්සමක්ද, කිතුවගල කලුකෝතන යන ඩිපිනේ පදිංචි HA ධර්මසේන මහතාගේ ලැබුණු පෙත්සමක්ද, කිතුවගල කලුකෝතන යන ඩිපිනේ පදිංචි KM සුදත් කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කිතුවගල කලුකෝතන අංක 25/251/4 දරන ස්ථානයේ පදිංචි W රූපා උද්‍යාංගනී මහත්මියගේ ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු.
කරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා, මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නකරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු නීතිය සාමයේ දක්ෂිණ සංවර්ධන මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, A1 O A2 රුපියල් 3,25,23,326යි. A3 පැන නොනගී, A4 පැන නොනගී, A1 අවසන් වරට 2016 වර්ෂයේදී පහත සඳහන් ස්ථානයන්හි වෙන්දේසි සිදු කර ඇත. 2016 මාර්තු 21 මාතර ප්‍රාදේශීය උපගරාජයේ, 2016 මාර්තු 24 මිරිහාන සංදේශ කොට්ටාසය, දෙදස් දාසේ මාර්තු විසිනමය මිරිහාන සන්දේශ කොට්ටාශය. දෙදස් දාසේ අප්‍රේල් පහ මිරිහාන සන්දේශ කොට්ටාශය. දෙදස් දාසේ අප්‍රේල් විසිහය අම්පාර ප්‍රාදේශී උපකරාජය. දෙදස් දාසේ අප්‍රේල් විසිනමය කුණ්ඩසාලේ ප්‍රාදේශී උපකරාජය. දෙදස් දාසේ මැයි හතර අනුරාධපුර ප්‍රාදේශී උපකරාජය. දෙදස් දාසේ මැයි දොළහ ත්‍රිකුණාමලය ප්‍රාදේශී උපකරාජය. ආ දෙක රුපියල් දොළොස් කෝටි අසූහත් ලක්ෂ දොළොස් දාහයි. ආ තුන ඔව්. ආ හතර ඉදිරි මාස දෙක තුළ සිදුකිරීමට අපේක්ෂිතයි. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්නට කැමති. මං හිතන්නේ ගායන්ත කරුණාතිලක මහත්මයාට සම්පූර්ණ උත්තරයක් දෙන්න බැරුණත් එතුමා මේ සඳහන් කරා, මේ මුළු වටිනාකම සඳහන් කරේ මේ අයන්නේ දෙකට
රුපියල් 25,23,325යි.
තුන් කෝටි. හරි. ගරු කතානායකතුමා, දැන් මේ අනුව හරි පැහැදිලි, මේ වාහනවල වටිනාකම දළ වශයෙන් තක්සේරු කරේ 3 කෝටියකට. නමුත් වෙන්දේසියෙන් අපිට ලැබෙනවා රුපියල් 12,87,87,00,000. ඒ අනුව බලාපොරොත්තු වුණා වගේ, නැත්නම් තක්සේරු කරපු මුදල වගේ 4 ගුණයක ආදායමක් රජයේ භාණ්ඩාගාරයට ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දැන් මේ මොහොත වෙනකොටත් අපි දකිනවා මේ කියන ස්ථානවල විශාල වශයෙන් වාහන ගාල් කරලා තියෙනවා එලිමහනේ. දැන් මේ අධික වර්ෂාව සහිත යුගයක්, මේ ගරු කතානායකතුමනි මෙතන විතරක් නෙමෙයි, හිටපු කතානායකතුමන්ලාගේ නිල නිවස වුණු මුම්ටාස් මහල් දැන් ගිහිල්ලා බැලුවොත්, එතන පාර යනකොට බැලුවොත් එතනත් මේ වගේම 100 ගණනක් වාහන තියෙනවා. නාරායම්පිටත් තියෙනවා. ඉතින් මේ වාහන, මේ විදිහට ගාල් කරලා තියෙන වාහන වාර්ෂිකව වෙන්දේසි කිරීමට නිශ්චිත කාලසටහනක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් ආයතන සඳහා මෙවැනි කාලසටහනක් හැඳීම පිළිබඳව ඔබතුමාට පොලිසියට මේ ගැන කියන්න පුළුවන්, වගේම ඔබතුමාට කැබිනට් එකෙත් කියන්න පුළුවන් ගාන්ත කරුණාතිලක මහත්තයා. යම් කිසි කාල රාමුවක් හැදීම උචිතයි කියලා හිතන්නේ නැද්ද ඔබතුමාගේ අමාත්‍යංශයත් මේක වටිනවා.
හොඳයි, අවධානය යොමු කරන්න කරු මම.
ඒක හොඳ අදහසක් මම හිතන්නේ හැම අමාත්‍යංශයකම. ඒ වගේම මේ පොලිසිය තව මාස දෙකක් ඇතුළත නැවත වතාවක් වෙන්දේසි කරනවා.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න කරු මන්ත්‍රී මහත්තයා නං.
මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි, දැන් මේ වාහන, සමහර වාහන කිසිසේත්ම පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මේ වාහනේ ගන්න අය බලාපොරොත්තු වෙන්නේ වාහනේ පොතයි අංකෙයි ඒ ටික ගන්න එක විතරයි. ඒක අරගෙන පිටරටකින් ගෙන්නන බට් කරන වාහනයකට මේක විවිධ අක්‍රමිකතා වලින් මේ ටික ඇතුළත් කරලා පාවිච්චි කරනවා. මේකෙන් වෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන තියෙන විශාල බදු මුදලක් අහිමි වීම. ඉතින් ඒ නිසා මෙන්න මේ රජයේ අමාත්‍යංශවල කිසිසේත්ම පරිහරණය කළ නොහැකි වාහනවල වාහනේ පොතත් අර අංකය සහ ඒ තොරතුරු ටිකත් අරගෙන මෙන්න මේ ජාවාරම සිදු කිරීමට වැටබඳින්නට යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු කරන්න පුළුවන්ද?
ගරු ඇමැතිතුමා.
ඔව්, ඒක පුළුවන්. කතානායකතුමනි, අපි ඒ ගැන නීතිය සාමයේ ඇමැතිතුමාටත් ප්‍රවාහන ඇමැතිතුමාගේ දෙදෙනාගේම අවධානයට යොමු කරනවා.
මේක හොඳ අදහසක් ගරු ඇමැතිතුමා. හොඳයි. බොහොම ස්තුතියි ගරු උදේ පද්ම උදේචාන්ද ගුණසේකර ඇමැතිතුමා, ගරු බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා, ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර ඇමැතිතුමා ඇසීමට
ප්‍රශ්නය අසනවා.
ගරු කතානායකතුමනි, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
හොඳයි. ගරු චමින්ද විජේසිරි ඇමැතිතුමා, ගරු අධ්‍යාපන ඇමැතිතුමාගේ
අහනගතානායකතුමනි,
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා.
සර්, දැන් මේ දිගින් දිගටම අයවැය පැවැත්වෙන අවස්ථාවෙත් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අමාත්‍යවරු නොපැමිණීම මේ
එතුම කල්ලිලානේ තියෙන්නේ.
ඒ නිසා දැන් මේ දිගටම හැම ප්‍රශ්නයක්ම අපි මේ ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් හිමිදිරි පාන්දර එන්නේ මේ ප්‍රශ්නේ අසන්න. ඉතින් ඒ නිසා ඔබතුමා කරුණාකරලා උපදෙසක් දුන්නොත් හොඳයි.
ඊළඟ සැරේ දෙන්න කියන්නේ ගැත්තේ කතාව.
අද ජනාධිපතිතුමත් එක්ක විදේශගත වෙලා ඉන්නේ.
ඔව් හොඳයි හොඳයි. කල්ලිලානේ තියෙන්නේ.
ඔව් කල්ලි.
ඊළඟ අවස්ථාවේදී ලබා දෙන්න කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ගරු විජේසිරි ඇමැතිතුමා.
අනගතනකට
අධ්‍යාපන ඇමැතිතුමා.
අධ්‍යාපන ඇමැතිතුමත් සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු සල්මන් ඇමැතිතුමා. ගරු වාසුදේව නානායක ඇමැතිතුමා, ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමැතිතුමා
ඇසීමේදී.
එක මම ඔබතුමාට කෙටියෙන් කියන්නම්. අපි
සබරගමු වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න අපි තීරණය කළා තියෙනවා. මේ අවුරුද්දේ ඒලෙවල් ප්‍රතිඵල අනුව අපි ලබන අවුරුද්දේ ළමයි 75ක් අරන් ඒ ආරම්භ කරනවා. ඉඩමක් වෙන් කරලා තියෙනවා අපිට ඉඩමක් වෙන් ගොඩනගිල්ල හදන්න කල්යනෝ නම් අපි ස්ථානයක් කුලියට අරන් හරි අපි මේ ආරම්භ කරනවා.
ස්තුතියි එමෙතුමාට. දැන් මේක අවුරුදු 10ක් විතර ප්‍රමාද වෙමින් තියෙන දෙයක්. ඔව්. ඒ වෙනුවෙන් මුදලක් වෙන් කළා.
මුදල් වෙන් කළා තියෙනවා.
තියෙනවා.
අනිත් එක මේ සබරගම විශ්වවිද්‍යාලයට
ඉතාම මන් දැක්කා.
දැන් උපකොළපතිවරේ කම් වෙලා ඉන්නවා. දැන් ඔහු UGC එකත් එක්ක වෛද්‍ය අංශත් එක්ක මේ lectures පාඨමාලා සකස් කරගෙන යනවා දැන්.
පාඨමාලා තුනකට සැලසුම් කළා තිබුණා. හෙද පරිපූර්ක සහ වෛද්‍ය.
කොහොම හරි මේ අවුරුද්දේ
පාඨමාලා තුනටම 125ක් ගැනීමට සැලසුම් කර තිබුණා. ඒකේ විදියටම ක්‍රියාත්මක කරන්න
කිව්ල. කොහොම හරි මේ අවුරුද්දේ ප්‍රතිඵල අනුව ලබන අවුරුද්ද 75 කරාම මේක ආරම්භ කරනවා.
හොඳයි. හරි බොහොම ස්තුතියි. ගරු බිමල් රත්නායක මහත්මයා, ගරු අග්‍රාමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මහත්මයා ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි. ඒවල තියෙන මං ඉදිරිපත් කරන්න. ආ එක වර්ෂානුව පැමිණිලි සංඛ්‍යාව 2014 පැමිණිලි 2345යි. 2015 3913යි. 2016 3450යි. 2017 ජුනි 30 දක්වා 1322යි. ආ දෙක විභාග අවසන් කර ඇති විභාග කරමින් පවතින සහ විභාග කිරීමට ආරම්භ නොකරපු සංඛ්‍යාවල් 2014 විභාග අවසන් කරලා තියෙනවා 1999ක්, 2015 2818ක්, 2016 2242යි, 2017 ජුනි 30 දක්වා විභාග අවසන් කරලා තියෙනවා 803ක්. විභාග කරමින් පවතින පැමිණි සංඛ්‍යාව 2014 346යි, 2015 1095යි, 2016 1208යි, 2017 ජුනි 30 දක්වා විභාග කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 519යි. විභාග කිරීම ආරම්භ නොකරපු පැමිණිලි සංඛ්‍යාව හැම එකටම නැත කියලා තමයි තිබෙන්නේ. ආ දෙක අධිකරණයේ නඩු පවර ඇති පැමිණිලි සංඛ්‍යාව මහා අධිකරණයේ 2014 52යි, 2015 76යි, 2016 43යි, 2017 6 මාසේ 30 දක්වා 22යි. මහේස්ත්‍රාත් අධිකරණයේ 2014 12යි, 2015 32යි, 2016 44යි, 2017 ජුනි 30 දක්වා 17යි. එකතුව 2014 64ක්, 2015 108ක්, 2016 87ක්, 2017 ජුනි 30 දක්වා 39ක්. ඊළඟ ප්‍රශ්නය පිළිතුර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා මගින් විමර්ශනය කිරීමෙන් පසුව නඩු පැවරීම සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන්නේ කොමිෂන් සභාව මගිනි. එම තීන්දු ගැනීම සඳහා නීතිපතිතුමා වෙත යොමු කිරීමක් සිදු නොවේ. තවද විමර්ශනය පවතින අතරතුර හෝ විමර්ශනය කිරීමෙන් පසුව තීරණයන්, මතයන් හෝ උපදෙස් සඳහා නීතිපතිතුමාට යොමු කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති හේයින් එය බලවත් අඩුපාඩුවක් වී ඇත. එය නිවැරදි කිරීම සඳහා නීති සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු වී ඇති අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය මගින් කැබිනට් ඇමතිවරු 6 සමන්විත කැබිනට් අනුකමිටුවක් මේ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත්කොට ඇත. මෙම කමිටුව මගින් දෙන ලද අනුමැතිය ප්‍රකාර මේ අවස්ථාව වන විට අදාළ නීතිමය සංශෝධන ඇතුළත් කොට කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතී. පවරා ඇති නඩුවලින් දේශපාලනඥයන් හා සම්බන්ධ නඩු සංඛ්‍යාව අහලා තියෙනවා. මහාධිකරණයේ 2014 නැත, 2015 6ක් තියෙනවා, 2016 2යි, 2017 ජුනි 30 දක්වා 1යි. මහේස්ත්‍රාත් අධිකරණයට කිසිවක් නැහැ, 2015 13ක් තියෙනවා, 2016 25ක් තියෙනවා, 2017 ජුනි 30 දක්වා 2ක් තිබෙනවා. එකතුව දෙදස් පහළවේ දහනමයයි දෙදස් දාසේ විසිහතයි දෙදස් දාහතේ ජුනි තිහ දක්වා තුනයි. දෙදස් දාසේ වර්ෂයේ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරීමට අදාළව නඩු අටක් පවරා ඇත. ඇ පැන නොනගී අදාළ නොවේ. අතුරු ප්‍රශ්න තියෙනවා අපිට පුළුවන් අමාත්‍යතුමාට යොමු කරන්න.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය පළවෙනිම පිළිතුර ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නමුත් මෙහි ඉතාම බරපතලම තත්ත්වය තමයි ගරු කථානායකතුමනි, දැන් 2014 නඩු يعني විභාග කරලා විභාග අවසන් කරපු පැමිණිලි සංඛ්‍යාව 1099යි, 2015 2818යි, 2016 2242යි, 17 මාස 6ක් ඇතුළත 803යි. එතන අපිට එක පැත්තකින් පේනවා දේ තමයි, නම් මේවට දාලා නඩු පැවරීම් ගත්තොත් ඔබතුමාට පේනවා නඩු පැවරලා තියෙන්නේ 64යි 1999කින්, 2818කින් නඩු පැවරලා තියෙන්නේ 108ටයි, 2242කින් නඩු පැවරලා තියෙන්නේ 87ටයි, 803කින් නඩු පැවරලා තියෙන්නේ 39ටයි. ඒ නිසා කරු කථානායකතුමනි, මේ අල්ලාසා දූෂණ කොමිසම් සභාව බදු මුදල් නිදන් කරලා මේ කරන පරීක්ෂණවල ප්‍රතිඵල එන්න නම් එහි එන ඒ විභාග අවසන්කරණයව සම්බන්ධව නඩු පවරලා කටයුතු කරගන්න අනිවාර්යයෙන්ම විශේෂ ක්‍රියාමාර්ගයක විශේෂ අධිකරණයක් අනිවාර්යයෙන්ම සකස් කරන්න ඕන, නැත්නම් මේක තේරුමක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ අවධානයට ඒ කටයුතු යොමු කරමු. ඒකට පිළිතුරක් ලබා දෙන්න කියලා රජයේ අවධානය යොමු කරලා මේ අල්ලාසා දූෂණ කොමිසම් සභාවෙන් අවසන් කරන පැමිණිලිවලට නඩු කටයුතු විමසා බලන්න වෙනම අධිකරණයක් හෝ විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක. දෙවැනි අතුරු ප්‍රශ්නයේ කරු කතානම උත්තර දෙන්න අමතුම නැති නිසා දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි, අපිට පැහැදිලිව පේන තියෙනවා මේ විභාග කරන පැමිණිලි සංඛ්‍යාවත් 2016 මම මේක තවත් මා ළඟ තොරතුරු තියෙනවා 2016 යම්කිසි මොහොතක සිට අඩු වෙමින් ගිහිලා තිබෙනවා. දැන් 2017 මාස 6කට තියෙන 803යි. ඒ කියන්නේ මේ විදිහට ගියොත් 2000 පණින්නේ නැහැ. ඔබතුමාට පේනවා 2015 පැමිණිලි 2818ක්. ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා යම්කිසි ජනවරමට අනුව යම්කිසි ආරම්භයක් ගත්ත වෙලාවේ අල්ලස් කොමසමේ පැමිණිලි විභාග කිරීම 3000කට කිට්ටු වෙලා තියෙනවා. ඒ අල්ලස් කොමසමේ කොමස හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අයින් කරලා ඒ බල බින්දට පස්සේ ක්‍රමානුකූලව අඩු වෙලා අද ඒක 1500ට අඩු වෙමින් එනවා. මොකද මාස 6කට 803 කියලා කියන්නේ මේක 2018 යන්නේ නැහැ. 2016 එක 2242කට ගිහිලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි කථානායකතුමාටත් ආණ්ඩුවටත් ප්‍රකාශ කරන්න කැමති මේකේ කාර්යක්ෂමතාවය අධික කරන්න පුළුවන් නිලධාරී මණ්ඩලයක් පත් කරන්න. ඒක වැඩ කරගෙන හිටපු මිනිස්සු අයින් කළා දැම්මා හොරු අල්ලපු නිසා.
හොඳයි ගරු අමෙත්තුමා, ඒක එහෙනම් අවධානය ලක්වන්න ගරු මන්ත්‍රීතුමා මම කියන්නේ.
නෑ ඒක යොමු කරනවා.
හොඳයි, ඒ වගේම ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දැනගැනීම පිණිස ව්‍යවස්ථාවේ කමිටුවේ මුල්වේ මත අමතර නිලධාරීන් 50ක් පරීක්ෂා කිරීම හොඳා ලබා ගැනීමට අවසර දීලා තියෙනවා. එයා මං හිතන්නේ මේ ඉතා ඉක්මනින් ගත්තා දැන් නැ ගන්න කියලා ගනි 50ක් අමතර.
බොහොම ස්තුතියි ඔබතුමා.
ඔව් මොකද්ද?
දැන් ව්‍යවස්ථාදායක සභාව විදියට ඔබතුමා
සභාපති කමිටුව
ඔව් විදියට
කන්සල් කවුන්සිල්
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම එතුමා සඳහන් කරපු කාණ්ඩ එකතු කරනොත් දැන් මම මන්ත්‍රීවරයෙක් විදියට ගිහිල්ලා පැමිණිලි දෙකක් කරලා තියෙනවා. එක පැමිණිල්ලක් 2015. අද තා වෙනකන් ඒ ගැන ලියුමක්වත් නැහැ අඩු ගානේ යමක්. අනිත් පැමිණිල්ල කරේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. ඒතොර ඒ ගැනත් තාම කිසිවක් සිද්ධ වෙලා නැහැ. කිසිම දැනුවත් තියෙනව නැහැ. මගෙන් කට උතරයක් ගත්තා පමණයි.
හරි.
එන්න කියලා. ඒ නිසා මේ ඉබිගමන යන අල්ලස් කොමිසම ගැන යම්කිසි වේගවත් බවක් ඇති කරන්න ඕනේ.
අපි ඒකේ කටයුතු වලට කන්සල් කවුන්සිලෙන් ඇඟිලි ගන්න නැහැ. නමුත් ඒක අවධානය යොමු ගන්න පුළුවන්. ඔව් කවුරු හරි හරි කවුරු සොයි සම්මන්ත්‍රීතුමා.
මමත් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම පැමිණිලි දෙකක් කරලා තියෙනවා. දැන් ඒ ගිය අවුරුද්ද කරේ රජයේ පාර්ශ්වයේ ඇමතිවරු දෙන්නෙකුට විරුද්ධව තවම ඒ සම්බන්ධව අපිට කට උත්තරයක්වත් අපෙන් ගැනීමට විමසීමක් කළා
නැහැ. හොඳයි ගරු ඇමතිතුමා, ඒකත් අවධානය යොමු කරන්න ඕන අවදාළ. බොහොම ස්තුතියි. ඔව් ඔව් කියන්නේ ගෞරවන්තතුමා.
6 දිනක්
ගරු විජේ
මන්ත්‍රීවරු 6 දිනක් සමග ගිහිල්ලා අපිත් මමත් පැමිණිල්ලක් දැම්ම ගරු කථානායකතුමනි. වෙයි පැමිණිල්ල දාවට දවස් 3කට පස්සේ මම බණ්ඩාර මානක සභාවේ නගරාධිපති ධුරේ දර මීට අවුරුදු 3කට කලින් දැනගන්නට ලැබුණ මෙනත්තෝ පැමිණිල්ලක දාපු කවුරු හෝ පාර්ශවකය මේ ආණ්ඩුවේම මෙනත්තෝ කවුරු හෝ දාපු පැමිණිල්ලකට ඒක විභාග කරන්න අල්ලස් කොමිසම ගිහිල්ලා තියෙනවා. නමුත් අපි දහවිකට තාම කියලා නැහැ. ඒ වගේම ඇත්තටම මේ ජනතා විමුක්තිපුරේ ගරු මන්ත්‍රීතුමා කියන ඒ පහුගිය කාලේ කඩිනම් විච්ච වැඩපිළිවෙල අපට අවශ්‍යයි. අද බොහෝ දෙනා එන්න බයේ හැංගි හැංගි ඉන්නේ. විවිධ පාශකරවන මහා සංඝරත්නයේ අවසමින් විශේෂයෙන්ම ඒවට එන්න බයේ සංගවිලා ඉන්නේ. අපි කියන්නේ කාගේ කවුගත් හොයනකොට පහුගිය කාලේ විශේෂයෙන් හොයලා දෙන්න කරු කතා නැගද ඔබට අපරද වගකීම තියෙනවා.
ගරු හැමතිතුමා
ප්‍රාණයකතුමනි
ඔව් ඉන්න බාන්න ඔබතුමා කියනවා. හරි.
දැන් මේ යම් යම් ප්‍රතිපාදන සංශෝධනය කරන්නත් බලාපොරොත්තු වෙන මේවා කඩිනම් කරන්න. මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට මට මුහුණු පොතේ අපහාස කරා ගම් වතුර ආධාරවලට කෙහෙල් ගෙඩි වගේ බෙදුවයි කියලා. මම CID එකට පැමිණිලි කරා. පුජ්‍යලයාත් අහු වුණා. ඊට පස්සේ නීතිපතියකට දැම්මයි කිව්වා. මාස ගාණක් ගිහිල්ලා අද වෙනකන් එතනින් ඉවරයි.
දුක් ගැන විල ගොඩාක් තියෙනවා අපි ඕලම.
සාමාන්‍ය මිනිහට කොහොම වේ?
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ප්‍රධාන දෙවෙනි වටේ
ඔතුමා මේ මම කතා නායතුමනි 2005 2005 මේ 17 නෙවි පහේ පැමිණිලක් කරා මේ සුනාමි අක්මිතාවයන් සම්බන්ධයෙන් පාසලක තුමියකට විරුද්ධව අද වෙනතුරුත් ඒ ආණ්ඩුවෙත් නැහැ මේ ආණ්ඩුවෙත් නැතුරු උත්තරයක් නැහැ.
හොඳයි මම ඉලාසින්නා ගරු හැමතුමාට
අදත් නේද ගෝයන් කාණන් කාට කියන්නේ දෙවුලේ කතාව.
හොඳයි 8 වෙනි ප්‍රශ්නේ ගරු ඩග්න දේවානන්ද මහත්තුමා දෙවෙනි වටය දෙවෙනි ප්‍රශ්නය විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද? අහනවා.
ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ අහනවා මට පුළුවන් නම් අතුරු එක ප්‍රශ්නයක් අහන්න.
දෙවෙනි ප්‍රශ්නේක අමාරුයි සාමාන්‍ය ප්‍රතිපත්තියක් වශයෙන්
කියන්නේ. අවස්ථාවක් එකක් දෙන්න මට වැදගත් ප්‍රශ්නයක්.
ඒක උනස්තරක වෙනසක් වෙනවා මේ ඉස්සර කනගාටු වී එකට යන. සභාගත කරනවද?
නෑ අධ්‍යාපන ඇමතුමා කල් ඉල්ලලා තිබෙනවා.
කල් ඉල්ලලා. පහ ගරු සල්මන් මැතිතුමා
අහන. ගරු කතානායකතුමනි MHM සල්මන් මැතිතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
මනි ස්වදේශ කටයුතු ඇමතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
8 වෙනි ප්‍රශ්නේ ගරු බන්දනාගාර ප්‍රතිසංකරණ ඇමතිතුමාගෙන්
ගරු කතානායකතුමනි ඩග්ලස් දේවානන්ද මහත්මයා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ටේබලින් යා ඕකේ වෙරි ගුඩ් යා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධ සංශෝධන.
ගරු කතානායකතුමනි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන 262 වන අධිකාරයේ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද?
මොරෝ.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම් පත 2008 කාරක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනය ශීර්ෂ 149 295 297 සිට 303 දක්වා කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ශීර්ෂ 154 292 ග්‍රාමීයාතික පිළිමද අමාත්‍යාංශය ශීර්ෂ 158 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට 7:30 දක්වාද කපහැරීම යෝජනාව ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි 2018 විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද 2017 11/29 වෙනි බදාදා විවාදයට ගැනන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු ආයතනවලට අදාළ අංක 149 295 297 298 299 300 301 302 303 154 292 සහ 158 දරණ වැයශීර්ෂයන්ගෙන් සාම්ප්‍රදානිකූලව එක් එක් වැඩසටහනෙහි සියලුම පුනරාවර්තන වියදම් හා මුල්ධන වියදම් රුපියල් 1000කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි එම කපා හැරීම යෝජනාව සමගම මා කැමැති කතාව ආරම්භ කරන්න. අද දිනේදී මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් කතාව සුනිල් හඳුනෑති මන්ත්‍රීතුමාවගෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මම කල්පනා කරා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තම මේ අමාත්‍යාංශය පිළිබඳව කරුණු කීපයක් සඳහන් කරන්න. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ ආර්ථිකයේ එක විශේෂම කාරණයක් තමයි මේ ජනතාව මත පටවන්න වෙලා තියෙන බදු ප්‍රමාණය. දැන් මේ වතාවේ ගත්තත් ගිය වතාවේ ගත්තත් අපේ රටේ ආණ්ඩුවේ ආදායමෙන් 90% ආසන්න ප්‍රමාණයක් ඇත්තටම ඉන්නේ බදු මුදල් වලින්. එතකොට මේ බදු මුදල් වලින් ආණ්ඩුවේ ආදායම සම්පූර්ණ කරගන්නකොට මම දැක්ක මේ දවස්වල මේ Facebook වල සහ WhatsApp වල විශාල වශයෙන් එක ලිපියකුත් විශාල වශයෙන් සංසරණය වෙනවා. අපි ඇයි ආණ්ඩුවට බදු ගවන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ආණ්ඩුවෙන් කරන සේවාවන් පිළිබඳ ජනතාව කොහෙත්ම තෘප්තිමත් නැහැ. බොහෝ සේවාවන් අවම මට්ටමක තිබෙනවා. දැන් අඩු ගානේ ගත්තොත් උඟත් තැන්වල කුණු ටික ගෙනියන්නේ නැහැ. පාරට ගියාම හරි ප්‍රවාහන සේවාවක් නැහැ. ඉතින් මේ අනාදි වශයෙන් ගත්තට පස්සේ විශාල ගැටලු ප්‍රමාණයක් එක්ක මේ යම්කිසි හාසයකුත් එක තමයි ඒක යන්නේ. මම වෙලාව ගන්න බලාපොරොත්තු වෙන නිසා ඒක කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඇයි ආණ්ඩුවට බදු ගවන්නේ කියන ප්‍රශ්නය ජනතාව මතු කරන ඒ අදාළ සේවාවන් නොලැබෙන නිසා වැඩිපුර. නමුත් අපි කවුරුත් පිළිගන්නවා ආණ්ඩුවකට බදු ගන්න වෙනවා රටේ යම් යම් මූලික දේවල් කරන්න. එතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපේ රටේ ගත්තට පස්සේ මේ බදු ආදායම 90% කලා තියෙනවා. ඒ බදු ආදායමිනුත් අතිවිශාල ප්‍රමාණයක් වක්‍ර බදු බවට පත්ලා තිබෙනවා. එතකොට දැන් ජනතාවකට පොදුවේ වක්‍ර බදු ගැහුවත් ඍජු බදු ගැහුවත් ඍජු බදු යම්කිසි ධනවත් උදවියකින් බදු අය කර ගැනීම ලෝකෙ පිළිගත් ප්‍රතිපත්තියක්. නමුත් මේ බදු සම්බන්ධව බදු වලින් පමණක් ආණ්ඩුවක් දුවන්න ගියාට පස්සේ විවිධ සමාජ කණ්ඩායම් මත අමතර පීඩනයක් කෙනෙක් වළක්වන්න බෑ. ඒකට ඒක අවම කරගන්න ඒකෙන් එන්න සමාජයට එන්න පුළුවන් පීඩනය අවම කරගන්න නැත්නම් විශේෂයෙන් වක්‍ර බදු වලින් එන්න පුළුවන් පීඩනය අවම කරගන්න තියෙන එකම එක ක්‍රමයක් තමයි ප්‍රධානම ක්‍රමය තමයි ආණ්ඩුවට එන ආදායම් මාර්ග වෙන පැතිවලින් වැඩි කරගන්න. ඒ ආණ්ඩුවලින් එන ආණ්ඩුවකට ගන්න පුළුවන් ආදායම් වෙන පැතිවලින් වැඩි කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය වෙන්නේ මේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යවසායන් කියලා හඳුන්වන නැත්නම් රජයට අයත් සංස්ථා රජයට අයත් දෙපා ආයතන ඒවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරගන්නේ. එතකොට ඒ වයින් එන ලාභය රාජ්‍ය භාණ්ඩාගාරයට එන නිසා ඒවයි කොටස ඒ කොටස වැඩි නම් එතකොට ආණ්ඩුවකට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ආදායම් ප්‍රමාණය ජනතාවට බරපටවීමකින් තොරව තමන්ගේ ව්‍යාපාර හරහා ජනතාවට ලබා දෙන විවිධාකාර සේවා හරහාය කරගන්නා මුදලින් ආණ්ඩුවේ භාණ්ඩාගාරය ශක්තිමත් කරගෙන ජනතාවට නැවත ඒවා ලබා දෙයි. මොකද අපි කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ රටක සල්ලි පෞද්ගලික අංශයට ගියාට කියලා රටක් විශාල වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ. අද දැන් කොහොමත් මේ මුදල් ගෝලීයකරණය වැඩිපුර වෙලා තියෙන නිසා අපි දේශීය ව්‍යාපාරිකයද විදේශීය දේශීය ගමම් කියන්නේ මේ දේශීය සුළු ව්‍යාපාරිකය නෙමෙයි දේශීය මහා පරිමාණ ව්‍යාපාරිකය ගත්තොත් අද ඔහු බොහෝ දුරට අන්තර්ජාතික වස්ත්‍රමින් යම්කිසි කුමන හෝ මට්ටමක වෙළඳ පොලකට සම්බන්ධ වෙච්ච උදවිය. අඩු ගානේ පිටරට බැංකු ගිණුමක් අතියන් ඉන්නවා. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයන්ගෙන් නැත්නම් දේශීය සමාගම් අතර මුදල් යාමෙන් පමණක් රට ශක්තිමත් වෙන්නේ නැහැ. ඒකද ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඇමරිකාවේ විශාලම සමාගම් ඇමරිකාවේ මුදල් ආයෝජනය නොකර ඒවා ඊට වඩා ලාභය වැඩිපුර ගන්න පුළුවන් රටවල් වලට ආයෝජනය කරනවා. අපි දැන් චීන කම්පැනි කියලා කිව්වට අද චීනයේ තියෙන වැඩිපුරම සමාගම් වල අයිතිය තියෙන්නේ ජර්මනියට සහ ඇමරිකාවට. ඒකම තමයි අපේ රටේ තත්ත්වය. අපේ රටේ ව්‍යාපාරිකයොත් අපි දැකලා තියෙනවා ඉන්දියාවේ යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ මාල්දිවයිනේ බුරුමේ දැන් නම් ගොඩක් මැද ප්‍රදේශ රටවල් වල ඒ වගේම ඇඟලු කර්මාන්ත ගිහිලා තියෙනවා අප්‍රිකාවට බංග්ලාදේශයට වියට්නාමයට මෙහෙ ගිහිලා තියෙනවා. ඒ නිසා වැදගත් දේ තමයි ආණ්ඩුවක් ඇතුළට ආණ්ඩුවේ භාණ්ඩාගාරයට මුදල් ගන්න එක ජනතාව මත බරපටවන්නේ නැතුව. ඉතින් ඒකට වෙන මන්තරයක් නැහැ. එකම එක ක්‍රමයයි තියෙන්නේ රාජ්‍ය සංස්ථා ලාභකරණය. රාජ්‍ය සංස්ථා ලාභකරණය. දැන් ප්‍රශ්නේ තිබෙන දේ තමයි පසුගිය අවුරුදු දශක ගණනාවක් තිස්සේ අපේ රටේ බොහෝ රාජ්‍ය සංස්ථා එකක් දෙකක් අරුණාම මේවා ඉතා බරපතල වශයෙන් ලාභ වෙනුවට අලාභ උපයවන බරපතල වශයෙන් සමාජයට ජනතාවට බරක් වෙච්ච ආයතන බවට පත්වලා තිබෙනවා. එතකොට ඒ බරම පාවිච්චි කරලා දැන් මේක කඩාගෙන වැටෙන්න හේතුවත් මේවා මෙහෙම අලාභ වෙන්න හේතුවත් පිළිබඳව ඉතාම හොඳ අධ්‍යයනයකට යන්නේ නැතුව බොහෝ මොකද මේවා කඩාගෙන වැටලා තියෙන ඒවා ඉන්න සාමාන්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්න නිසා නෙමෙයි. මේවා කඩාගෙන වැටලා තියෙන්නේ පැහැදිලිවම ඒ ආයතන බාරව හිටපු ඇමතිවරුන්ගේ සහ ඒ ඇමතිවරු පත් කරපු සභාපතිවරුන්ගේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන්ගේ ඍජු අන්ත දූෂිත පරිපාලනය නිසා ඉතාම හුදකලා උදාහරණයක් දෙකක් තියේවි. ලෝක ආර්ථික තත්ත්වය හෝ ලංකාවේ යුද්ධමය තත්ත්වය නිසා හෝ වෙනත් හේතුවක් නිසා බිඳ වැටිච්ච නැත්තම් සාමාන්‍යයෙන් තිබෙන්නේ දේශපාලන දූෂණය නිසා ඒකටම සම්බන්ධ වෙච්ච නිලධාරි දූෂණය නිසා මේ ආතර බිඳ වැටලා තියෙනවා. බිඳ වැටෙනවා දැනුත් බිඳ වැටෙනවා කලනුත් බිඳ වැටුණා. ඊට පස්සේ ඔබතුමාලා කරන්න තේ තමයි මේ රාජ්‍ය විසාය ඒ නිසා අපිට රාජ්‍යංශයට කරන්න බැරිය රාජ්‍යංශයේ හොරකම් වැඩි නිසා මේ රාජ්‍ය විසාය විකුණන්න පෞද්ගලීකරණය කරන්න දාන්න. දැන් පෞද්ගලීකරණය කරන්න දාන්නේ ලොකු කතා ගොඩාක් කියලා. ලෝක යන්නේ පෞද්ගලිකංශය අරම ඔක්කොම ගොඩක් කියලා. නමුත් ඔබතුමාලා දන්නවා ලෝක කිසිම රටක් රාජ්‍ය සංස්ථා සියල්ල පෞද්ගලීකරණය කළ නැහැ. ලෝකේ තියෙන ඉහළම ආර්ථික රට වුණත් සියලුම රාජ්‍ය සංස්ථා පෞද්ගලීකරණය කළ නැහැ. ඉතාම වැදගත් රාජ්‍ය සංස්ථා ආයතන රජයේ සතුව තියන් ඉන්නේ. ඒ නිසා මම ඒ ප්‍රතිපත්ති මේ කාරණේ විශාල වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමුන්නාසලා මේ ක්‍රම දෙකෙන්ම නාස්ති කරනවා. දැන් අපි මම පස්සේ කතා කරන්න මම හිතන හඳුනන නීති මන්ත්‍රීතුමාත් එක්ක කතා කරනවා. අපි දැන් ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔක යා ලංකා වශයෙන් තිබුණා. මගේ මතකයේ හැටියට 1995 පස්සේ චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලෙදී මේක විවිධ පාඩු ලබනවා කියලා මේක එමිරේට් සමාගමට වික්කා. ඒතර ඒ කාලෙත් පෞද්ගලීකරණය කළා. ඒතර ඒ කාලෙත් අපිට මතකයි ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යා ලංකා සමාගම පෞද්ගලීකරණය කිරීමේදී විශාල මුදල් ගනුදුනු සිද්ධ වුණා අතයට ගනුදුනු සිද්ධ වුණා කියලා ඒවකට විපක්ෂයට එක්සත් ජාතික පක්ෂයත් කිව්වා. චන්දිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක උරුණුණාට පස්සේ එතුමියත් එක්ක කැබිනට් එකේ හිටපු මැතිතුරුත් මෙතන කිව්වා. ඒ කියන්නේ එතුමියගේ පක්ෂීට පොයත් කිව්වා ඒ ශ්‍රී ලංකන් එයාලයින්ස් ගනුදුනුවෙන් විශාල වංචාවක් සිද්ධ වුණා කියලා. ඊට පස්සේ ඒ පෞද්ගලීකරණය කරලා එමිරේට් සමාගම මේක ගෙනිච්චා. එමිරේට් සමාගම යම්කිසි ලාභාංශ ප්‍රමාණිකුත් රටට ලබා දුන්නා බව අපි දන්නවා. නමුත් වැඩි කොටස ඒගොල්ලෝ අරගෙන ඒ කියන්නේ එමිරේට්ස් එක සුවිශාල ලාභයකුත් අරගෙන අපිට යම්කිසි ලාභාංශයක් දෙන්න එමිරේට්ස් එකට පුළුවන් වුණා කියලා කියන්නේ එමිරේට්ස් එකේ ඉන්නේ කවුද? එමිරේට්ස් එකේ ඉන්නේ 아무තු අතිවිශේෂ කට්ටියක් නෙමෙයිනේ. ඒත් මේ තියෙන සාමාන්‍ය සුසුකම් තියෙන කට්ටියම තමයි. ඒ කියන්නේ මේ අධ්‍යාපනයේ තිබෙන කට්ටිය තමයි. ඊට පස්සේ නැවත රාජපක්ෂ පාලනේ මොකද්ද කළේ? මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල අපි මේ දේශප්‍රේමී අර්ථයෙන් මේක නැවත රජයට පවරා ගන්නවා කියලා ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම නැවත පවරා ගත්තා. ඒත් පවරගෙන ශ්‍රී ලංකන් ගුවන් මම පස්සේ වෙලාව තිබුණත් ඒක ගැන කතා කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂ පාලනේ අවසන් වෙනකොට කෝප වාර්තාව ඉදිරිපත් කළ තිබෙනවා. රුපියල් බිලියන් 144ක් විතර ණය වෙන මට්ටමට ගෙනිච්චා. ඒ කියන්නේ පාඩු වෙන මට්ටමට ගෙනිච්චා. එතකොට දැන් ඔබතුමා පේනවා ආණ්ඩු වලින්ම පාලනය කරලා බිඳවට්ටනවා. ආණ්ඩු වල ඔක්කොම හොරකම් කරනවා. ඊට පස්සේ බිඳවැටෙනවා. ඊට පස්සේ ඒක විකුණද්දිත් හොරකම් කරනවා. විකුණන නැවත පරගද්දිත් හොරකම් කරනවා. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කතා ගත්තොත් එහෙම. දැන් මොකද තියෙන්නේ? දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන කතාව තමයි දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජපක්ෂයෝගේ ප්ලේන් වගේයක් ගන්න ඇසමෙන් මේ ගිවිසුම අස්සම් කළ තිබුණා. දැන් ඒ ප්ලේන් ගත්තට පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇත්තනම සබ්මැරින් සමාගමක් බවට පත් වෙනවා. මොකද උඩ යන්න හම්බෙන්නේ නැහැ. දැනුත් ඒක හොම්බෙන් යන්නේ. ඒ ටික ගත්තට පස්සේ කොහොමද බූගත වෙන්නේ? වලදාන තමයි වෙන්නේ. ඒ නිසා ඒක අවලංකරණයක අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් අපි දන්න අපිට කෝප් එකේ දැන් ඔප්පුවමින් තියෙන්නේ මොකද්ද? දැන් කෝප් එකේ ඔප්පුවෙන් තිබෙတဲ့ දේ තමයි කරු කතානායකතුමනි. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රාජපක්ෂ යුගයේදී මිලදී ගන්න බාර මිලදී ගන්න බවට පොරොන්දු වෙච්ච ගුවන් යානා එපා කියලා ඒවා වළංගු කරද්දී අපි යම්කිසි මුදලක් ගෙවන්න ඕන. අපිට ඒක තේරෙනවා. දැන් මේක කැන්සල් කරද්දිත් ඒකෙම තොරකම් කරනවා. අද කෝප් එක ඔප්පුලා තියෙන එක. එක ඩොලර් මිලියන් ප්‍රමාණය අපිට හදට කියන්න බෑ. ඩොලර් මිලියන් එක 50ක් විතර වෙන්නත් පුළුවන් 100ක් වෙන්නත් පුළුවන්. ඒක පොඩි ඩොලර් මිලියන් වලින් ගත්තොත් ලොකු ගාණක්. එතකොට දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමක් සම්බන්ධ ඇත්තම චිත්‍රපටියක් කරන්න පුළුවන් නම් ලංකාවේ කවුරු හරි වැදගත් චිත්‍රපටි කරුවෙක්ට මොකද්ද මේකේ තියෙන්නේ? මේක හැම අවුරුදු 5කටම 10කටම සැරයක් එක්ක ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන නායකයෙක් එක්ක මේක විකුණලා හොරකම් කරනවා නැත්නම් මේක පවරකට හොරකම් කරනවා. එතකොට දැන් මම මේ ආණ්ඩු දෙකම ගැන කියන්නේ ඒ නිසා තමුන්නාසල අසමත් වෙලා තියෙනවා. තමුන්නාසල ගොඩක් ව්‍යාපාරික පැලැන්තිය සමග ආශ්‍රය කරන ඒ ව්‍යාපාරික ඥාණයේ තියෙන උදවිය. නමුත් තමුන්නාසල පන්තියක් වශයෙන් පක්ෂයක් වශයෙන් අසමත් වෙලා තියෙනවා. එක රාජ්‍ය සංස්ථාවක් ලාභ කරලා පෙන්නන. එක රාජ්‍ය අපිට දැන් කෝප් එකට ආවට පස්සේ අපිට පේනවා මම ව්‍යාපාරිකයෙක් පුතෙක් දුවෙක් පුතෙක් නෙමෙයි. අපේ පක්ෂේ ගත්තා මහා විශාල ව්‍යාපාරිකයෝ ඉන්න පක්ෂයක් නෙමෙයි. දැන් තමුන්නාහ තමයි නිකන් බෝන් කැපිටලිස්ලා වගේ ඉන්නේ. ඉපදෙනකොටම නිකන් මහා පරිපාලන ව්‍යාපාරික ඥානයක් සහිතව කට්ටිය වගේ තමයි ඉන්නේ. නමුත් එක රාජ්‍ය සංස්ථාවක් තමුන්නාහසලා ලාභ කරන්න බෑනේ. තමුන්නාහසලා අසමත්. ඒකට පක්ෂ දෙකේ කතාවක් නෑ. ඉතින් තමුන්නාහසලා කිව්වම මට මතක එක කාලයක් අපිට ජනතාව තුමුණ අපි අර අමාත්‍යංශ කරන කාලේ මට අමනුගම එතුමාඳුකත් කිව්වේ එතුමගේ නම නැතුව නම් කමන්නේ කිව්වා ජනතාව මිතුරට පෙට්ටි කඩයක් අත් කළා අද්දැකීමක් නෑ කියලා. ඒක ඇත්ත. මට ගත්තොත් එහෙම නෑ. නමුත් අපි අමාත්‍යංශ අපි අවුරුද්දක් කරා අපි ඔය අපිට තිබිච්ච ව්‍යාපාර වශයෙන් තිබිච්ච රාජ්‍ය සංස්ථා ඒවා ගොඩක් හොරකම් කළා නාස්ති කළා තිබිච්ච ඒවා අපි වැඩි ප්‍රමාණයක් ඒවා ලාභ කරා. අපි අවුරුද්දා හිටියේ. ඒසම් මම මේ කියන්නේ මේ ව්‍යාපාරික ඥානය අතිශය වැදගත්. ව්‍යාපාරික ඥානය වැදගත්ට වඩා වැදගත් වෙන මොකද්ද? දේශපාලන නායකත්වය. පිරිසුදු දේශපාලන නායකත්වයක් තිරණම් කරපු කතානායකතුමනි දක්ෂ ව්‍යාපාරිකයා දක්ෂ කළමනාකරුවකින් වැඩ ගන්න පුළුවන්. අද වෙලා තියෙන දේ තමයි තමුන්නාසලාගේ දේශපාලන දූෂණය ඉහවහා කියලා තියෙන නිසා තමුන්නාසලාට බෑ දක්ෂ කළමනාකරුව කොච්චර හිටියත් දක්ෂ සභාපතිතුමෝ කොච්චර හිටියත් දක්ෂ නිලධාරීන් කොච්චර හිටියත් තමුන්නාසලා වැඩ ගන්න බෑ. මම අභියෝග කරන කවිහර්ෂී මහත්මයා මන්ට පේන නෑ මෙතන ඉන්නවද කියලා. මම අභියෝග කරන එතුමාට තියෙන ආයතන ටිකට එතුමා මේ අවුරුදු දෙක ඇතුළත ගියාද කියලා තියෙනවා මට විශාල සැකයක් ඇතුළත ගිහිලා තියෙනවා අඩු ගන්න කියලා. අඩු ගන්න එතුමා යටතේ තිබෙන ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවුරුද්දකට සැරයක් අවුරුද්දකට දෙපාරක්වත් අඩු ගන්න. කතා කරලා තියෙනවද කියලා අහුවොත් මම හිතනවා මම කරලා නැහැ කියලා. මොකද එතුමාට රාජ සංස්ථා ගොඩක් එල්ලලා තියෙනවා. ඒ රාජ සංස්ථා ඔක්කොම දාලා තියෙන්නේ විකුණන්න. මගේ මතක හැටියට 38ක් විතර දාලා තියෙනවා. දැන් ඒක වෙනස්ද මම දන්නේ නැහැ. 38ක් විතර තියෙනවා විකුණන්න. ඒ නිසා පැත්ත පලාත යන්නේ නැහැ. ඒව හොයන්නේ ඒව නිකන් ඔහේ තියෙනවා. සමහර ඒවා ඊටාම වැදගත් අරමුණු වලට හදපු රාජ්‍ය ආයතන. දැන් පහුගිය කාලේ හොරකම් කරන්නම හදපු රාජ්‍ය ආයතන තියෙන පහුගිය අවුරුදු 15 ඇතුළේ. නමුත් විශේෂම ගත්තොත් 1994ට කලින් මේ රටේ යම්කිසි රාජ්‍ය ආයතනයක් හැදුවා නම් හැදුවේ ඒවා යම්කිසි තර්කානුකූල විද්‍යානුකූල පදනමකින්. අපි දැන් NLDB එක වගේ ගත්තොත් ඒකේ වතු ටික පිළිහිටලා තියෙන විදිය ගත්තට පස්සේ අපිට පේනවා ඊටාම සීතල නුවරළිය ප්‍රදේශ පිළිහිටලා තියෙනවා. කුරුණෑකල වගේ ප්‍රදේශවල පිහිටලා තියෙනවා. ඊටාම වියලි රිදීගම වගේ පැතිවල පිහිටවලා තියෙනවා. දැන් පසු සම්පත් අමාත්‍යංශය ගතෝ අතිශය විද්‍යාත්මකව හදපු අමාත්‍යංශයක්. ඒකේ පසු සම්පත් සංවර්ධන සත්තු හදන්න අංශයක් තියෙන. NLDB එක. අද ඒකේ පොලුයි කුකුල්ලුයි කරනවා. බිත්තරයි. ඒක හද එක හදලා තියෙන පසු සම්පත් සංවර්ධනේ. පොලිටිකුත් වහගත්තට කමන්නේ නැහැ. ලාභ ඒසා පසු සම්පත් සංවර්ධනයේට ඒකක් තියෙනවා. ඊළඟට ඒකේ භාණ්ඩ විකුණන්න නිෂ්පාදනය කරලා විකුණන්න මිල්කෝ එක හදලා තියෙනවා. ඒකට දාලා කරන ඒ වෛද්‍ය සේවා සපයන්න පෞ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව හදලා තියෙනවා. එතකොට මේක අතිශය විද්‍යාත්මකව හදලා තියෙන්නේ මේ. මේවා එක ඇමතිවරයෙක්ට මේ තුනම ඉතාම හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් විදිය. ඒ කාලේ ඒවා මෝඩ විදිහට හැදුවේ නැහැ. දැන් මෝඩ විදිහට හදනවා හොරකම් කරන්න ඕන නිසා. තමන්ගේ කට්ටිය පුරව ගන්න ඕන නිසා. ආණ්ඩුවේ දේශපාලන අරමුදු පෙව ගන්න ඕන නිසා සමහර අමාත්‍යංශ හදනවා වගේ. ඒ නිසා කරු කතානායකතුමනි මම මට ප්‍රධාන වශයෙන්ම කියන්න කැම තිබුණේ තමුන්නාසල රාජ සංස්ථා ලාභ කරන්නේ නැතුව තමුන්නාසල ජනතාවගේ බර අඩු කරන්න බෑ. ජීවන ජනතාව මත පටවන බදු බර අඩු ගන්න බෑ. එසම මේ ආණ්ඩුව කියනවා නම් අපි ආර්ථිකය දියුණු කරනවා ජනතාව මත තියෙන බදු බර අඩු කරනවා දැන් අහල් මිල පොල් මිල විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා මේවා අඩු කරනවා කියලා මේ අඩු කරනවා නැත්නම් අඩු කරන්න බැරි නම් ඊට ගැලපෙන ආදායමක් හදලා දෙනවා කියලා තමුන්නාසලා කියනකොට තමුන්නාසල කවදාවත් කරන්න බෑ කරන්න බැරි ඔබතුමාලට රාජ්‍ය සංස්ථා ලාභ කරන්න බැරි නිසා ඔබතුමා රාජ්‍ය සංස්ථා ලාභ කරන්න බැරි නිසා වැඩිම ප්‍රමාණයක් අතෝ රාජ්‍ය සංස්ථා ලාභ තියෙන්නේ බැංකුවල විතරයි. තව කීපයක ලාභ තියෙනවා. නම් ප්‍රධාන වශයෙන් ගත්තොත් බැංකුවල තමයි ලාභ පෙන්නන්නේ. ඇත්තට බැංකුවල ලාභය ආර්ථික විද්‍යාවේ අයන්න දන්න අයත් දන්නවා. මම නම් ගොඩක් ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් නෙමෙයි. කවුරුත් දන්නවා බැංකුවල ලාභය කියන්නේ එක ෆික්ටීෂස් කැපිටල්. ඒකෙන් කිසිම ඒක ආයතනයක් වශයෙන් පවතින උදව් වෙනවා මිසක් රටක නිෂ්පාදනය වැඩි කරන්න එකෙන් විශේෂ උදව්වක් වෙන්නේ නැහැ. බැංකු කඩන් වටනට පස්සේ ආර්ථිකයට බලපාන බව ඇත්ත. නමුත් ඒක දෙයක් නිර්මාණය කරලා මුදල් ලැබීමක් නෙමෙයි. සල්ලි පොලිට දීලා ගන්න ආදායමක් තියෙන. ඒ නිසා මම ඒ පදනම මත ඉඳගෙන ඒ නිසා අපිට කියන්න තියෙන රටේ ජනතාවට ඔබට බඩු මිල අඩු ජීවන වේදම අඩු ආණ්ඩුවක් හදාගන්න නම් ඒක කොළපාරද නිල්පාරද රතුපාරද කියලා නේ බලන්න ඕන. බලන්න ඕනකම තියෙන්නේ මොන ආණ්ඩුවටද පුළුවන්කම තියෙන්නේ රජයේ සතුව තිබෙන සංස්ථා ලාභ කරන්න පුළුවන් කාට ජනතාව බලන්න ඕන මැතිවරණ එකදී හරි බලන්න ඕනේ ඒකයි රජයේ සතුව තියෙන සංස්ථා උපරිම වශයෙන් ලාභ ගේන්න පුළුවන් නම් අන්නේ ආණ්ඩුවට තමයි පුළුවන්කම තිබෙන්නේ ගරු කතානායකතුමනි ජනතාවගේ බදු බර අඩු කරන්න අපි කවුරුත් දන්නවා අද සිංගප්පූරුව ගත්තත් වියට්නාම් රටවල් ගත්තත් ප්‍රංශය වගේ රටවල් ගත්තත් ඒවා රාජ සංස්ථා වලින් එන ලාභේ පංගුව විශාල වශයෙන් වැඩි අපි වගේ ඉතාම වැදගත් ආර්ථික මර්මස්ථාන සියල්ල විකුණලානේ අපි දැන් මේම කිව්වට පස්සේ තර්කයක් ගන්නවා දැන් ඉතින් ඔය ඔක්කොම අඬුව අරගෙන කරන්න කියලා කියන්නේ කියලා නේ අපි එහෙම කියන්නේ නැහැ පෞද්ගලික අංශයට විශාල භූමිකාවක් තියෙනවා නමුත් පෞද්ගලික අංශයක් විසින් රටක් හදලා නැහැ පෞද්ගලික අංශයක් විසින් පමණක් රටක් හදලා නැහැ ඔබතුමා දැක්ක ඇමරිකාවේ බැංකු කඩන් වටනකොට අදට අවුරුදු 9යි දැන් ගිය 2008 මේ දවස්වල ඇමරිකාව කඩාගෙන වැටෙනවා දිව්‍ය ලෝකේ පොළොවට ඒ කඩන් වටන බැංකු කවුද ගොඩගත්තේ ඒ කඩන් වටන බැංකු ඔක්කොම කඩ ගොඩගත්තේ ඇමරිකානු ජනතාවගේ බදු සල්ලිවලින් ඒ නිසා තනිකර පෞද්ගලික වශයෙන් ගොඩනගපු රටක් නේ පදනම් දාලා යම්කිසි මූලික දේවල් ටික කරලා තියෙන රාජ්‍යංශයෙන් රජේ ආණ්ඩුවේ ද ආණ්ඩුවට තමයි මුළු පින්තූරේ පේන්නේ කිසිම පෞද්ගලික අංශේ තනි ව්‍යාපාරයකට එක පේන්නේ ඔබතුමා බලන්න අද ලංකාවේ ඉන්න ඉහළම top 10 top 20 කියලා තෝරන හැම අවුරුද්දෙම එක සංගරාවකේ නමුත් අපි බැලුවොත් මේ කර්මාන්තකරු මේ 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 ව්‍යාපාරිකෝ වැඩි ප්‍රමාණය මොනවද කරන්නේ ලංකාවේ අංක 1ට එන සමාගමත් මොනවද කරු කතානායකතුමනි කරන්නේ අර සාමාන්‍ය රුපියල් මිලියන් 50ක් රුපියල් මිලියන් 25ක් තියෙන ව්‍යාපාරයකට කරන්න පුළුවන් දේම තමයි යත් කරන්නේ. එක්කෝ කොහෙන් හරි චීනෙන් හරි කොහෙන් හරි ෆොටෝකෝපි කොල ගෙනල්ලා විකුණනවා. ෆොටෝකෝපි මැෂින් විකුණනවා මේ ලංකාවේ නම්බර් 1 කම්පැනි. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ හැම වෙලාවෙම බලන ලාභය. ඔවුන් රටක කර්මාන්ත දිනුව බලන්නේ නැහැ. ඔවුන් රටක අනාගතේ ඉන්න ඕන කරන කර්මාන්ත මොනවද කියලා බලලා ඒවට මුදල් වෙන් කරන්නේ නැහැ. මොද ඔවුන්ගේ මුදල් නැති කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ නිසා ආණ්ඩුව තමයි ඊට ඒ ව්‍යාපාරික පැත්තෙන් කල්පනා කරලා ආණ්ඩුව තමයි යම් යම් දේවල් වලට අදාළ කරන මැදිහත් වීම කරන්න ඕන දැන් තමුන්නාසලා දැන් ඩිජිටල් ඔක්කොම කතා කරනවා Google බැලුන් මොනවාද ඔක්කොම කතා කරනවා නමුත් තමුන්නාසලා දැන් මේක හදලා හොරකම් කරන්න එපා නමුත් තමුන්නාසලා දැන් ලෝකෙම දැන් හැම දෙයක්ම ඩිජිටලයිස් වෙනවා හැම දෙයක්ම රෙස්ටොරන්ට් එක පවා ටැක්සි සේවිස් එක පවා හැම දෙයක්ම දැන් මොබයිල් ෆෝන්ස් වලින් කරන දෙයක් බවට පත් වෙනවා. අඩු ගාන තමුන්නාසලා ආණ්ඩුවෙන් ලංකාවේ අර මේ අන්තර්ජාලය හරහා මුදල් ගෙවලා ඉන්ටර්නෙට් පේයින් ප්ලැට්ෆෝම් එකක් හදන්නේ නැහැ. තමුන්නාසල එකට අදාළ කරන යම් අලුත් අලුත් ඒ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා ගන්න පුළුවන් කර්මාන්ත තිබෙනවා. ඒවා ආණ්ඩුවේ මැදිහත් වීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපි රටක් වශයෙන් අපේ රටේ ඉතාම දක්ෂ තොරතුරු තාක්ෂණ විද්‍යාඥයන් ඉන්නවා. යම් යම් සමාගම් තිබෙනවා. නමුත් අපි වෙන ප්‍රයෝජන ගන්නෑ මේ රටේ. දැන් ගොඩක් මම උදාහරණයක් කියන්න, ලංකාවට එනවා විශාල වශයෙන් චීන සංචාරකයෝ. දැන් 270,000 මේ අවුරුද්ද 2016 මේ අවුරුද්දේට වැඩි වෙයි. ඔබතුමා දන්නවා චීනය වගේ රටක් ගත්තොත් 2000න් පස්සේ තමයි ඒගොල්ලන්ගේ මධ්‍යම පන්තිය දියුණු වෙන්න පටන් ගන්න තියෙන්නේ. අද ගත්ත චීන ජනගහණයෙන් 8.98% පාස්පෝර්ට් තියෙන්නේ. චීන ජනගහණයෙන් 10න් පංකුවකට පාස්පෝර්ට් නැහැ. 10න් 9කට තාම පාස්පෝර්ට් නැහැ. කියන්නේ රටෙන් එළියට යන්නේ නැහැ. ඔය රටෙන් එළියට එන මිලියන 135 තමයි අපිටත් හම්බ වෙන්නේ. ඒත් ඒගොල්ලන් ක්‍රෙඩිට් කාඩ් කර දන්නේ නැහැ. ලංකාවෙත් අපි දන්නවා අපේ රටේ එච්චර ක්‍රෙඩිට් කාඩ් කියන එක එච්චර තහවුරුලා නැහැ. චීනෙත් තහවුරුලා නැහැ. නමුත් අපි දන්න දේ තමයි ලෝකෙ වැඩිම අද මොබයිල් ජංගම දුරකථනයෙන් ගනුදෙනු කරන මුදල් ගෙවීම් කටයුතු කරන්නේ රට චීනය. මොකද අපි හැම කෙනාම ක්‍රෙඩිට් කාඩ් එකකට පුරුදු නැති කෙනා ජංගම දුරකථනය පුරුදුයි. අපි බය නැහැ ක්‍රෙඩිට් කාඩ් එක ගිහිල්ලා ගහන්න පුරුදු දැනකට මේව කරන්න බය වුණාට ජංගම දුරකථනයෙන් ක්‍රියා කරන්න අපි බය නැහැ. මොකද ඒක අපි ළඟ තියෙන දෙයක්. ඉතින් අපි ඒ නිසා මේ ළඟදී ඔයක උත්සව එක චීන ශ්‍රී ලංකා වැඩසටහනකදී අපි යෝජනා කළා ශ්‍රී ලංකා ආණ්ඩුවට යම් ආකාරයෙන් දැන් චීන සංචාරකම හේනවන නම් ඒගොල්ලෝ මෙහෙ ඉන්නේ වියදම් කරන්න. ඉතින් වියදම් කරන්න අපි පහසුකම් හදන්න ඕන. ඉතින් ඒගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකෙන් ඒගොල්ලන් මිලදී ගන්න දේවල් වලට ගෙවන්න පුළුවන් මෙහි ඒ පේයින් ප්ලැට්ෆෝම් එකක් හදන්න පුළුවන් නම් ඔවුන් කරන වියදමත් වැඩි වෙනවා. ඒකට අනිත්‍යය සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේක හිතන්න ඕන මමද නැත්තම් මේ ආණ්ඩුවේ ඉන්න ලොක්කොද? දැන් මට වඩා තමුන්නාසල මේවා ගොඩාක් සිම්පෝසියම් මහා ගොඩකට යනවා. තමුන් මන් දන්නා තමුන්නාසල මේ වගේ දේවල් කරන හිතලා නැහැ කොහෙත්ම කියලා. ඉත එහෙම කරා නම් රටට වෙන ආදායමක් එනවා. ඒ නිසා මම මේ පැත්තේ ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි මොබයිල් ෆෝන් ප්ලැට්ෆෝම් එකක් හැදුවොත් ගෙවන්න ඒක ඊට පස්සේ ව්‍යාප්ත කරන්න පුළුවන් ඒකට පෞද්ගලික අංශයක් දෙයි. ඒ නිසා ලෝක කිසිම රටක පෞද්ගලික අංශයේ පමණක් මුල් වී රටක මහා විශ්පරිපාලන සංවර්ධනය කළා සමහර සුළු අංශ දිනු කරලා ඇති. එනෑ කියන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි ඔයනෝ කියන මූලික කාරණය කියන ගමන් මම කැමැති අවධානය යොමු කරන්න ආයතන කීපයක් ගැන. මොකද මේවා කිව්වට වැඩක් නැති නිසා මේ ආණ්ඩුවේ නායකයන්ට ඒගොල්ලන් ඒ දූෂිතයන් ආරක්ෂා කිරීමත් දූෂිතයන්ටම ආයතන පැවරීමත් දිගටම කරගෙන යන නිසා දැන් කරු කතානායකතුමනි මම දැනගන්න කැමතියි මේ විවාදයේ අවස්ථාවේදී උත්තර ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා ආදාළ ඇමතිවරයා මාගේ පැත්තෙන්. මම විශේෂයෙන්ම ගන්න කැමතියි දැන් මුලින්ම පොදු ව්‍යාපාර කාරක සභාවෙන් අපි ඉදිරිපත් කරා 2016 සැප්තැම්බර් මාසේ පළවෙනි ඉඳලා සැප්තැම්බර් 2017 පෙබරවාරි මාසේ 28 වෙනි ඉඳ දක්වා ආයතන ගණනාවක් පිළිබඳව අධ්‍යයන මේ පරීක්ෂා කිරීමෙන් පස්සේ ඉදිරිපත් කරපු වාර්තාව ඒකේ අද මේ අමාත්‍යාංශයට තිබෙනවා ගණනාවක්. මම මේකෙන් ගන්න කැමති මහජන බැංකුව දැන් මහජන බැංකුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව සඳහන් කළ තිබෙන කරුණු කීපයක් ජනතාවගේ දැනගැනීම සඳහා කියන්න කැමතියි. මොකද ආණ්ඩුවේ ඇමතිවරු මම දන්නවා විසඳන්න නැති වුණාට. දැන් මේකේ අලුත්ම තත්ත්වෙනුත් මේ සමහර දේවල් ඇත්තටම අවුරුදු ගණනාවක් පරණ ඒවා. අපි දැනගන්න කැමති මේවයි වර්තමාන තත්ත්වේ කුමක්ද කියලා. දැන් ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා දැන් බැංකු වලින් ඇත්තරම අද ණය ලබා දෙන්නේ ඇති හැකියාවට පමණයි. සාමාන්‍ය ජනතාවට ණය ලබා ගැනීම ඉතාම දුෂ්කරයි. ඒක පොදු කතාවක්. නමුත් දැන් මම ඔබතුමාට යොමු කරන්න මෙතන මහජන බැංකුව පැත්තෙන් ගත්තොත් මහජන බැංකුවේ මේ ණය ලබා දීමේදී පසුගිය කාලය තුළ දැනුත් එක වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. නමුත් විශේෂයෙන්ම අපි පොදු ව්‍යාපාර කාරක සභාව තුළ පෙන්නුම් කරන ලැබුවා මේ අක්‍රීය ණය කපා හැරීම පිළිබඳ උදාහරණ ඉතාම අඟ කිලිපොලා යන උදාහරණ කීපයක්. අපි මේවයි නම් කියලා කියන අපිට ප්‍රශ්නයක් නැති නිසා. ගරු කතානායකතුමනි මෙහෙම අක්‍රීය ණය කැන්ඩි සිටි සෙන්ටර් මේ පාර්ලිමේන්තුව සභාගත කරපු ලේඛනයක්. මම පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව මම කියන්නම්. කැන්ඩි සිටි සෙන්ටර් ඉදිකිරීමේ ගනුදෙනුකරුවෙකුට රුපියල් මිලියන් 245ක අයිරා පහසුකමක් හා රුපියල් මිලියන් 150ක කාලිර ණය මුදලක් පිළිවෙලින් 2009 ජනවාරි 30 වෙනි දින සහ 2009 ජනවාරි 27 වෙනි දින ලබා දී ඉන් මාස 3කට පසුව එනම් 2009 අප්‍රේල් මාසයේදී අක්‍රීය ණය ලෙස වර්ග කිරීම. එතන හරි සරලයි. ජනවාරි මාසේ ණය දුන්නා මිලියන් 395ක් අප්‍රේල් මාසේදී ඒව අක්‍රීය ණය ලෙස වර්ග කරනවා. එතකොට කෝටි 40ක වගේ මුදලක්. ඊට පස්සේ ගනුදෙනුකරු විසින් රුපියල් මිලියන් 1 බැගින් මාසිකව බැංකුවට ගෙවීමට එකඟ වුවද මිලියන් 1 බැගින් ගෙවීම වෙනුවට කැන්ඩි සිටි සෙන්ටර් ස්ථාපිත කර ඇති මහජන බැංකු ශාඛාව වෙනුවෙන් ගෙවිය යුතු මාසික කුලියෙන් හිලව් කර ගැනීම සිදුව තිබූ අතර ගනුදෙනුකරු විසින් මාසිකව රුපියල් මිලියන 1 බැගින් ගෙවුවද හිඟ මුදල අය කර ගැනීමට බැංකුවට වසර 62ක් බලා සිටීමට සිදු වනු ඇත. මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ නිර්දේශය. දැන් ගරු කතානායකතුමනි මේ 2009 වෙච්ච දෙයක් අපි මේක පරික්ෂා කරේ 2016. දද තත්ත්වය මොකක්ද? දැන් ගෙවලත් මම දැනගන්න කැමතියි. මොකද 2000 අපි මේක 2017 පෙබරවාරි 28 වෙනිදා මේක කරේ 2017 ඔක්තෝබර් 19 ඉඳා මේ වාර්තාමය සභාවට දැම්මේ. අපි දන්න තරමින් නම් මේකට අදාළ කරන දේවල් ගෙවලා නැහැ. ඒ සම දැනගන්න කැමතියි. දැන් මහජන බැංකුව පැත්තෙන් සමේ ආණ්ඩුව පැත්තේ මෙවැනි ඉතා ධනවත් බලවත් පුද්ගලයන් බැංකුවට පොලු තියෙනවා. ඒකම දැනගන්න කැමති කොහොමද මේ මාස 3ක් අතර ණය අක්‍රිය කළේ කියලා. ජනවාරි මාසේ ණය දීලා අප්‍රේල් මාසේ ණය අක්‍රිය කරන්නේ කොහොමද? ඒ තීන්දුවගත පුද්ගලයන් දඬුවම් කරන්න ඕනේ නැද්ද? තමුන්නාසල කරන්නේ නැහැ. එහෙම එක්කෙනෙක් දඬුවම් දෙන්න අර සිවුරු හොරකම් කළ එක්කෙනෙක් රිමාන්ඩ් කළා නිලධාරීන් හොරකම් කළ නිලධාරීන් බය වෙලා තමයි ඉන්නේ. හොඳයි. හැබැයි ආට අපතුනට පස්සේ දවස් 10 මොකද වෙන්නේ? දවස් 10න් රටේ ලොකුම තැන් වලින් කියලා නීතිපති දෙපාර්තමේන්තුවට අපදීමට විරුද්ධ වෙන්න එපා කරලා අපතුනට පස්සේ මොකද වෙන්නේ? සිවුරු හොරු කරේ තියන් සිවුරු හොරකම් කරනවා. ඒ තමයි ඇත්ත. ලලිත් වීරතුංග මහතාගේ නඩුවට පෙනී සිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිච මහතුරු ඉතාම මහන්සි වෙලා අමාරුවෙන් තමයි නඩුව ඔප්පු කළේ. ඔබ දන්නවා බලවත් උදවියට විරුද්ධව නඩු කරන එක ලේසි නෑ කරු කතානායකතුමනි. එහෙම නඩුව කළා. වරදිකරු කළා. හරියට නම් අභියාචනාදි කරේ නඩුව එන්න අහන්න නියම වෙන්නේ අවුරුදු 3කට විතර පස්සේ. මිලියන 60ක් වංචා කළා නාසි කරලා දවස් 10න් අප ගන්නවා. ඒක ඒ අපගන්නේ නීතිපති අංශල දුර්වලතාවය නිසා නෙමෙයි. මම ඒක වගකීමෙන් කියනවා. මං ඉතාවක් කීමෙන් කියනවා. රටේ මුදුනෙන් තමයි ඒ නියෝගය දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට අපදීමට විරුද්ධ වෙන්න එපා කියලා. එතකොට එහෙම දූෂිතව රකින්නකොට මේවත් එහෙම ආරක්ෂා වෙනවා. දැන් හැබැයි අපි හරියට දෙකේ දඬුවම් කරා නම් මේ නිලධාරීන් බලන්න දැන් මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයට වකීමක් තියෙනවා. කවුද මේ නෑ කපා හැරුවේ කියලා හොයලා බලලා ඒගොල්ලන්ගේ මේක අය කරගන්න සිටි සෙන්ටර් එකෙන් ගන්න බැරි නම් ඊළඟට කරු කතානායකතුමනි. දැන් මේ කෝටි 40ක් ණය. දැන් ජාල බැංකුවේ මේකත් එහෙම එකක්. ජාල මහජන බැංකුවේ ශාඛාවෙන් එක් ගනුදෙනු කරුවෙකුට ඔහුගේ කාලාත්‍රයට සහ ව්‍යාපාරයකට ණය මුදල් 3ක් සහ අයිරා 3ක් ලබා දී පසුවෙම ණය අක්‍රීය ණය වශයෙන් වර්ග කිරීම. මේ තියෙන්නේ තාත්තයි අම්මයි පුතයි. ඒ තුන් දෙනාට වෙනම ණය දෙනව කරු කතානායකතුමනි. ඊට පස්සේ ඒ තුන් දෙනාගේ නමින් වෙනම ව්‍යාපාරයක් තියෙනවා. ඒ තුන් දෙනාමයි ඉන්නේ. ඒකට වෙනම ණය දෙනවා. තුන් දෙනාට වෙනම දෙනවා. තුන් දෙනාම හදන් ඉන්න ව්‍යාපාරකට වෙනම ණය දෙනවා. දීලා මොකද කරන්නේ? දීලා 2013 නොවැම්බර් 12 දිනට අයිරා පහසුකම් 3ක් හා එක් ණය මුදලක රුපියල් මිලියන 619ක් රුපියල් මිලියන 619ක් අය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ විධිමත් අනුමැතිකින් තොරව ලබා දීලා තිබිච්ච තවත් එක් තාවකාලික අහිරා පහසුකමක අර පහසුකම් තුනක මිලියන් 494ක් දීලා තියෙනවා. ତେଣୁ මෙතනම ගත්තොත් එහෙම බැලු බැලමට එකතු කරාම බිලියන් එකක් තියෙනවා. මිලියන් 1000ක් තියෙනවා මේ ආයතනයට දීපු ණය. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඒකම දේ ඒටි හිටියත් වැඩක් නෑ තමයි. එක අතකට මට සතුටක් තියෙනවා මං බොරු විශ්වාසයක් හදා ගන්න ඕනේ නෑනේ මට බොරු උත්තර අහලා. පුටුවට කතා කරන එක හොඳයි. මොකද මේව එකක්වත් හදන්නේ නෑ. මේව එකක්වත් හදන්නේ නෑ. ඒ නිසා රටේ ජනතාව ඇත්තටම ජනමාධ්‍ය තමයි මේ කියන්නේ. මේ අමතුරුන්ට කියලා එකක්වත් අල්ලන්න පුළුවන් නම් අපි සතුටුයි. එහෙම එකක්වත් එන්නේ නෑ. තමුන් ආසල නිකන් කාරකය කොඩිය අරගෙන ඉන්න කට්ටිය විතරයි. තමුසලා තමුන්නාසලා රටක් පාලනය කරනවා කියලා පේනවනම් මේ හොරු අල්ලන්න එපා. මම කියන්නේ තමුන්නාසලා රට හදන්න බෑ කියලා තමුන්නාසලා රාජ්‍ය සංස්ථා ලාභ කරන්න බෑනේ. මොකද මේ පූර්වාදර්ශ සහිත නිලධාරීන් ඉන්නේ ගරු කතානායකතුමනි ආතන ලිතුරු වෙන්නේ. රයිට් මගේ වෙලාව ගොඩක් යනවා. ඒ නිසා මේ තව එකක ඒ කෝටි 100ක් කපා හැරපෙක. ඒ නිසා ගරු කතානායකතුමනි මහදේර බැංකුව සම්බන්ධ තවත් කරුණු තියෙයි. මම ප්‍රධාන වශයෙන් දැනගන්න කැමති මෙන්න මේ කාරණා සම්බන්ධව මොකද්ද වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ අදාළ ඇමතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලයටත් වඩා ඇමතිවරයාගෙන් අපිට අහන්න තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ කට්ටිය මේ උත්තර දෙන්න බෑනේ මොකද්ද මේ මේව සම්බන්ධව අරන් තියෙන පේවර ඒ වගේම අපි දැනගන්න කැමති වර්තමාන අක්‍රීය ණය ප්‍රමාණය يعني රුපියල් මිලියන 100ට වඩා ණය දීපු අයගේ කොච්චර ණය ප්‍රමාණයක් කපලා තියෙනවද කියන මොකද අපි උතුමා දන්නවා 1994 මට මතකයි පාසල් යන කාලේ ඒ UMP ආණ්ඩුව බිඳ වැටෙනකොට ඒත් තිබුණා මහා බැංකු පොලු කාර්ය වගයක් ඒත් මහජන බැංකුවේම 94 මට මතකයක් දේවාලක කපුවෙද්ද කොහෙද හිටියා කපුවෙද්දක නිලමගෙනෙද්ද කතරගම් පැත්තේ ඒ වගේ මහ විශාල හොරු ඒ රටේ මිනිස්සු මේ පුංචි පුංචි මිනිස්සු එකතු කරන සල්ලි ලොකු ව්‍යාපාරක තමුන්නාසලා දන් දෙනවා කැත විදියට ඊට පස්සේ ඒක තමයි කරු කතානායකතුමනි රක්ෂණ සංස්ථා රක්ෂණ සංස්ථාවේ මට දැනගන්න තියෙන ප්‍රධානම දේ තමයි පසුගිය කාලේ රක්ෂණ මේ කෝපකාරක සභාව වාර්තා මම ඒක ගැන ලොකුවට ගන්න යන්නේ නැහැ මොකද කාලය වෙලා ඉවර වෙන නිසා රක්ෂණ සංස්ථාවේ සම්බන්ධ කෝපකාරක සභාවෙන් හෙළදරව් කරපු කණු රාශියක් තිබෙනවා අපි දැනගන්න කැමති ඒකේ විශේෂයෙන්ම හිටපු ප්‍රධාන විධායක නිලධාරී හා හිටපු ක්‍රමනාකාර අධ්‍යක්ෂකවරයා සම්බන්ධ පරීක්ෂණ කටයුතු වල වර්තමාන තත්ත්වය මොකද්ද කියලා කියන්නේ මොකද ඔවුන් හිටපු විධායක නිලධාරියා මිලියන 165ක් කරන් තියෙනවා තම වැටුප් විදියට. ඒ කියන්නේ ඔහුට හිමි විදියට නෙමෙයි. ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂකවරයා තවත් ඒ විදියට. ඒ නිසා අපි දැනගන්න ගමන් මේ කෝප් එකෙන් පෙන්නලා දුන්නේ. කෝප් එකට එන්නේ කරු කතානායකතුමනි 100.1ක් විතර. ඒ නිසා අපි දැනගන්න කැමති ඒ රක්ෂණ සංස්ථාව සම්බන්ධ මොකද්ද වර්තමාන තත්ත්වය කියලා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්බන්ධ කරුණු කීපයක් කියලා කළා මගේ කතාව අවසන් කරන්න කැමති. මෙතන මා සතුව තිබෙනවා ශ්‍රී ලංකා ගුවන් සමාගමට සේවය කරන ඔවුන්ගේ මේ ඒ කණ්ඩායමක් විශේෂයෙන්ම ගුවන් නියමුවන්ගේ සංවිධානය විසින් රටේ ජනාධිපතිවරයාට නිකුත් යවපු ලිපි ලේඛන රාශිය. ତେර ගුවන් නියමුවන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වාර්තා අනුව මම ගුවන් සමාගමේ ඔය ප්ලේන් ගනුදෙනුව ගැන කතා කරන්නේ මගේ දැනීම හැටියට හඳුනෙත් මන්ත්‍රීතුමා කතා කරන බලාපොරොත්තු වෙන නිසා අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත්තොත් සම්පූර්ණයෙන් මේක එක පැත්තකින් පෞල් වාද ගොදුරුලා තියෙනවා ජනා අග්‍රාමාත්‍යවරයාගේ බොහොම හිතවතෙක් වෙන රත්තත්ති මහත්මයාගේ ඥාති ඔහුගේ සහෝදරයෙක් තමයි ඒක දාලා තිබෙන්නේ. දැන් මේ ගුවන් නියමුවන්ගේ සංගමෙන් ජනාධිපතිට යපු ලිපි වල මොනවද තියෙන්නේ? දැන් මේ පුද්ගලයා මෙතන තියෙනවා මම දන්නේ අපි කාරක සභාවට නම් ගෙන්නුවා. ඔහුගේ වැටුපකරු කතානායකතුමනි ලක්ෂ 70කට ආසන්න. ඊට පස්සේ දැන් මේ ගුවන් නියමුවන්ගේ සංගමෙන් මොකද පෙන්නුම් කරලා තියෙන්නේ? මේ ආයතනය පරිපාලනය කරන විදිය නිසා දැන් එක නිශ්චිත උදාහරණයක් කියන්නම් ගරු කතානායකතුමනි කෙනෙක් යම්කිසි තැනකට ආතරංග මට්ටමට ගියාම ඒ තමන්ගේ තනතුරට ගැලපෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. දැන් මොනවාද මේ 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 ගුවන් නියමුවන්ගේ සංගමය ජනාධිපතිතුමා ලියලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයා ගුවන් නියමුවෙක් වශයෙන් කොහේ රටක වැඩ කරලා තිබෙන. ඔහුට ලංකාවට ඇවිල්ලා ලංකාවේ ගුවන් නියමුවෙක් වශයෙන් කටයුතු කරන නම් ඔහුට ඒ සඳහා වෙච්ච විශේෂ පුහුණුවක් ලබා ගන්නවා. දැන් ගුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට කටයුතු කරන්නත් ඕන, පයිලට් කෙනෙක් ලෙස වැඩ කරන්නත් ඕන. මොකද්ද මේ? ඊළඟට ඒ සඳහා මොකද්ද ඔහු කළේ? ඔබතුමා දන්නවා ප්ලේන් එකක් කලවන්න අනිවාර්ය වශයෙන්ම පුහුණුවක් ගන්න ඕන. ඒකට විභාග තියෙනවා. දැන් මේ පුද්ගලයා මොකද්ද කළේ? මේ ජනාධිපතිතුමා යාපු ලිපිවල තියෙන දේවල්. මේ පුද්ගලයා මොකද්ද කළේ? විභාග ඔක්කොම ඒ පුහුණු වෙන තැනට ගිහිල්ලා පුහුණු පාසලේ කරන වෙනුවට විභාග කරන්න අවශ්‍ය කරන කම්පියුටර් ගන්න ගත්ත තමන්ගේ කොළඹ කාර්යාලයට. තමන්ගේ කොළඹ කාර්යාලයට ගෙනගෙන විභාග කරා. ඊළඟට ඒ සමහර විභාගවලට යාම උත්තර ලිව්වා. එයා මේවට ලකුණුත් ලබා ගත්තා. නමුත් අවසානයේ අපි දැනගන්න ලැබිලා තියෙනවා මේ
විනාඩි 4ක්
තියෙනවා. හොඳයි මම අවසන් කරන්න. අවසානයේ අපි දැනගන්න ලැබිලා තියෙනවා අවසානයේදී මේ ඒ ගුවන් නියමයක් වශයෙන් පුහුණු වෙන්න අවශ්‍ය කරන පුහුණු වීම අවස්ථාවේදී ඔහුට හරියාකාර වේ ගුවන් යානය දාවන පතේ තුල කරන්න බැරි වෙච්ච නිසා ඒක අසාර්ථක වුණා. ඒතකොට ලක්ෂ සාමාන්‍යයෙන් ගුවන් නියමයක ලක්ෂ 25ක් වගේ මුදලක් බැඳලා තමයි මේ පුහුණු වීම කරන්න ඕන කම තියෙන්නේ. හැබැයි ඒ දැන් ඔහුට ඒ නාසි ඔක්කොම කරලා අන්තිමට ඔහුට ලයිසන් එකක් ගන්න බැරුණා. ඔහු ඒකට පරිට කරන්න බැරි වෙච්ච නිසා මම මේ පොඩි කාරණේ කිව්වේ වෙනම දෙයකට නෙමෙයි. දැන් මෙහෙම මානසිකත්වයක් තියෙන පුද්ගලයන්ට පුළුවන් ද කරු කතානායකතුමනි ඉතිරි ආයතනයක් දිනු කරන්න? ඒ කියන්නේ ආයතනයක විනය හදන්න බෑ චක්‍රලේකවලි. මේ වගේ අර මුන්ඩිසෝරි බබාලා වගේ තමන්ට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වුණාම තමන් දරගන්න ඕනේ ඉදිරි වැඩ කරන්න. ඊට පස්සේ කරු කතානායකතුමා මොකදලා තියෙන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොරකම් විතරක් නෙමෙයි. අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරියාකාරව ඒ තමන්ගේ නඩත්තු කටයුතු තමන්ගේ ප්ලේන් නඩත්තු කිරීම ප්ලේන් මේන්ටේන් කරන එක. ඒකට අවශ්‍ය කරන ජාත්‍යන්තර සහතික ලබා ගන්න අවශ්‍යයි. මේ ගුවන් නියමුවන්ගේ සංගමයේ ලියලා තියෙනවා අපිට ඒ තිබිච්ච ප්‍රධාන මේන්ටේනර් සම්බන්ධ තිබිච්ච ඒ සුදුසුකම් අපිට ලංකාවට නැති වෙලා තියෙනවා කියලා. එසාද ලංකාව අපේ සමහර ගුවන් යාන වාසික කළ යුතු ඒ ආරක්ෂක සහතික ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණ අද සිදු කරන්නේ ඉන්දුනීසියාවේ නැත්නම් වෙනත් වෙනත් තැන්වලට සමාගමකට ලක්ෂ ඩොලර් ලක්ෂ ගණන් වලින් ගෙවලා කියලා. ඊළඟට කරු කතානම් අපි දැනගන්න කැමති දැන් අපේ කිසි විරුද්ධතාවයක් නැහැ. අපේ රටේ ගුවන් සේවය ලෝකෙ කොහේ ගියත් අපිට කමන්නේ නැහැ. ඇන්ටාක්ටිකාවට ගියත් කමන්නේ නැහැ. ලාභ උපයන්න පුළුවන්. නමුත් අපි දැනගන්න කැමති දැන් සතියට දවස් 7ක් මෙල්බර්න් වලට යනවා ප්ලේන් එකක්. ඔය ගුවන් සමාගමේ විධායක නිලධාරියා ගෙදර තියෙන්නේ මෙල්බෝන්. මේ මේ පුද්ගලයන් අපිට කියපු දේ තමයි ගුවන් සමාගමේ ප්‍රධාන නිලධාරියා ගෙදර කිව්වා කියලා. එයාට ගෙදර ගිහිලත් දැන් එන්න පුළුවන් කියලා සතියන්තේ. මෙල්බර්න් වලට යනවා සතියේ දවස් 7ම. අපි දැනගන්න කැමති මේවා මොන අධ්‍යනයක් මතද කරලා තියෙන්නේ කියලා. මොකද අපිට මත්තල එයාපෝට් එක හදද්දී කෝප් එකේ ඉන්ජිනේ කෝප් එකට ගන්න ලැහුවට පස්සේ කරු කතා නැහැ කතුමනි. ෆීසිබිලිටි ස්ටඩි එකක් කළා නැතුව තමයි මත්තල එයාපෝට් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මගීන් කොච්චරයිද කාගෝ කොච්චරයිද මොනවත් කිහිම කිසිම ෆෝකාස්ට් එකක් නැතුව තමයි එයාපෝට් එක හදලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න කැමති මේවත් එහෙම ඒවද කියලා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ ප්ලේන් ගනුදෙනු වෙදී පමණක් නෙමෙයි මේක ඉතාමත්ම ජරාජීර්ණ ආකාරයකට තමයි මෙහෙවන්නේ. සමහර මිනිස්සු හිතනවා එක්සත් ජාතික පක්ෂය අය හරි සාමාන්‍ය ජනතාව හරි ආණ්ඩුවක් හදලා දුන්නාට පස්සේ තමන් අය ආණ්ඩුව හදන්නව ඡන්ද දෙන්නවත් එන්නේ නැහැ. ඒ එහෙමනේ. ඡන්ද දෙන්නවත් එන්නේ නැහැ. කෝය හරි රස්සිය දුක ගහ ඉඳලා ආණ්ඩුව හදාගත්තට පස්සේ ඒකේ තියෙන ආතරේ මං කොල්ල කන්නේනවා. හොඳයි මං අවසන් කරනවා. ඒ නිසා රත්තත්ලා වුණත් බණ්ඩාරනායකලා වුණත් පෙරේරලා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හොරුන්ට හොරු කියනවා. සිරිසේනලවත් කමක් නැහැ. වික්‍රමසිංහ වුණත් කමක් නැහැ. අපිට ඒක ධෛර්යය තියෙනවා කියන්න. ඒ නිසා අපි කියනවා වහාම මේ දූෂිත කරන්න බැරි පුද්ගලෝ අයින් කරලා රයින් වික්‍රමසිංහ මහත්තයා වුණා නම් තමන්ගේ ඉස්කෝලේ කට්ටියට මක් කරේ තනතුරක් දෙන්න ඒක තමන්ගේ පවුලේ ධනියෙන් දෙන්න ආයතන ආණ්ඩුවටයි තියෙව රටටයි තියෙව. රෝවල් එකේ කට්ටියට මොන හරි වෙන දෙයක් දෙන්න. එහෙම දෙන්න කියලා ඉල්ලා සිටන ගමන් මේ දූෂිත තත්ත්වය පිළිබඳව අදාළ අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියලා ඉල්ලා සිටන ගමන් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.